Isaac Rahman Mantuma.
ජාතික ඖෂධ අධිකාරි සම්බන්ධ කතා කරන්නට ලැබිච්චිගෙන මම සතුටු වෙනවා. ඒකට හේතුව තමයි සමස්ත රටම අවුරුදු 40ක් මහ විශාල පෙරලියක් ඇති කරපු රාජිත ඇමැතිතුමාත් ඒ වාගේ එයාගේ නියෝජ්‍ය ඇමැති ෆයිසල් කාසිම් ඇමැතිතුමාත් මහ විශාල වැඩපිළිවෙලක් මේ රටට කරලා තියෙනවා. අපි අද සමස්ත රටේ වශයෙන් කතා කරන්න ගියා නම් බෙහෙත් වර්ග 48ක මිල පාලනයක් කරලා තියෙන එක සමස්ත රටම දන්නවා. ඒකෙදි උදාහරණයක් වශයෙන් අපි කියන්න ගියා නම් පෙනඩෝල් කියන පැත්ත රුපියල් 2.75යි. නමුත් ඒක අඩුවීමක් වෙලා තියෙනවා රුපියලයි 7.15යි. ඒ වාගේ මොඩලින් කියන බෙහෙත් රුපියල් 28ට තියපක 26 දක්වා අඩුවීමක් වෙලා තියෙනවා. සමස්ත විදියට මගේ අතේ දැනට තියෙනවා වෙහෙත් වර්ග 48ම ලිස්ට් එකේ තියෙනවා මිල අඩුවීම 50%ක් 60%ක් 40%ක් 35%ක් 70%ක් දක්වා වෙලා තියෙනවා. නමුත් පර්සන්ටේජ් එක අනුව බලනකොට 50%ක් වශයෙන් අඩුවීමක් වෙලා තියෙන එක මුළු රටම දන්නවා. එහෙම දැනගෙන ඊටත් අපේ ඒකාබද්ධ කල්ලිය මොනවාද කියන්නේ මේ අය මොනවාද දැනට මෙහෙ යහපාලන රජෙන් කරලා තියෙන්නේ කියලා. නිදහස් අධ්‍යාපන එදා දීපු විදියම තමයි නිදහස් බෙහෙත් අපි අප රට ජනතාවට දීලා තියෙන එක සමස්ත රටම තේරුම් ගන්න ඕනේ. ඒ අතරදී අපිට කියන්න පුළුවන් ඇත්තටම අද රටේ තියෙන වැඩිම ලෙඩ්ඩු තමයි සීනි, පෙෂර්, කොලෙස්ටරෝල් කියලා ඒ ජාතියට තමයි වඩාම මිල අඩුවීමක් කරලා තිනවා. හැබැයි පාර්ලිමේන්තුවේ ඉන්න මට සීනි නෑ, පෙෂර් නෑ, කොලෙස්ටරෝල් නෑ. ඒ වගේ මගේ මිත්‍ර සුජුව සේමසිංහටත් එවුවා නෑ. නමුත් සමස්ත රටේම ඉන්න අයට සීනි තියෙනවා, පෙෂර් තියෙනවා, කොලෙස්ටරෝල් තියෙනවා. නමුත් ඒවා දැකලා තමයි රාජිත ඇමැතිතුමයි නියෝජ්‍ය ඇමැතිතුමයි මිල අඩුවීමක් කරලා තිනවා. ඒක සතුටක්. හෙයි, අවශ්‍ය විදිහට අවශ්‍යයට බෙහෙත් බොන්න ඕනේ කියලා අපේ රජේ රැවටීමක් කරුවේ නැහැ. සීනි තියෙන අයට, කොලෙස්ටරෝල් තියෙන අයට, ප්‍රෙෂර් තියෙන අය තමයි වැඩිම පැතිගන්නේ. ඒ අයට අවශ්‍ය විදිහට මිල පාලනයක් කරලා තියෙනවා. ඒ නිසා යහපාලන රජෙන් ගරු ජනාධිපතිතුමාටත් ගරු අගමැතිතුමාටත් අපේ හිටපු අපේ ඇමති රාජිත ඇමතිතුමාටත් ඒ වාගේ නියෝජ්‍යමතුමාටත් මම මෙතනදී ස්තුති කියනවා. ඒ දේවල් මගේ ආදරණීය රටේ ජනතාවට කරපු නිසා. ගරු ඇමතිතුමනි, ඒ වාගම තව දෙයක් නියෝජ්‍යමතුමනි ඔබතුමාගේ කනට අහක් ගන්න ඕන දෙයක් තමයි මගේ මේ ආදරණීය අනුරාධපුර දිස්ත්‍රික්කයේ දනට 1906 වසරදී මදවච්චි ආසනේ මහා සේන්පුර කියන ගම්මානේ හදපු හොස්පිටලක අද ඩොක්ටර් නැතුව වහාගෙන තියෙනවා. ඒ වගේම තමයි මදවච්චි ආසනේ ඉකිරිගොල්ලාව බල ප්‍රදේශයේ සාලම්පුර කියන ගම්මානේ 1999 හදපු හොස්පිටලක අද ඩොක්ටර් නැතුව නිකන් වහලා තියෙනවා. ඒ වගේ තමයි බටහිර ආසනේ ගම්බිරිගස්සාව තියෙන ගම්මානේ 1998 හදපු හොස්පිටලක වතුරු නැතුව, ලයිට් නැතුව වහලා තියෙනවා. ඒ නිසා ගරු ඇමැතිතුමනි ඔබතුමා විශේෂ අවධානයක් කරලා මේ හොස්පිටල් තුනම හිතා ඉක්මනින් උනන්දු වෙන්න නැවත විදියට පටන් ගන්න ඔබතුමා කාර්ණික අවධානයක් කරන්න ඕනේ කියලා මම ගෞරවණීය ඉල්ලීමක් කරනවා. ඒ වගේම තමයි මගේ ආදරණීය අනුරාධපුර දිස්ත්‍රික්කයේ මුළු සමස්ත රටම මහා විශාල භූමි ප්‍රදේශයක් තියෙන බලප්‍රදේශයක්. 1,07,000 වැඩිපුර ජනගහනයක් තියෙන බල ප්‍රදේශයක්. එහෙදී එකම එක ටීචින් හොස්පිටල් තමයි තියෙන්නේ අනුරාධපුරේ. ඒ වගේම බේස් හොස්පිටල් තියෙනවා දෙකක්. එකක් තමුත්තේගම, අනිත් එක තමයි කෙබිදිගොල්ලාව. මේ දෙක තියේදී අපේ ආදරණීය ජනතාවට බෙහෙත් ගන්න මහා විශාල ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. ඔබතුමාත් දන්නවා, අපේ සුජිම ඇමතිතුමාත් දන්නවා, රටම දන්නවා සමස්ත ලංකාවම වැඩිපුර වකුගඩු රෝගේ ඉන්නවා නම් මගේ ආදරණීය අනුරාධපුර දිස්ත්‍රික් ජනතාව තමයි ඒකට මූල දෙන්නවලා තියෙනවා. ඒ ජනතාව වකුගඩුවන්ට කියලා මගේ ආදරණීය අනුරාධපුර දිස්ත්‍රික් ජනතාවට ගරු ඇමැතිතුමාගේ මගේ ගෞරවණීය ඉල්ලීමක් කරනවා. ඔබතුමාගේ විශේෂ අවධානය කරලා අපේ කැපිදුගල්ලාව පදවිය අපේ තමුත් එකම තියෙන බේස් හොස්පිටල් එක අපේ මධ්‍යම රජට ඒක අරන් එව්වා අවශ්‍ය කටයුතු කරලා ඒ ලෙඩ්ඩුන්ට ලබා දීමට කටයුතු කරනවා කියලා මම බලාපොරොත්තු වෙනවා. ඇත්තටම මදවච්චි ආසනේ කැපිදුගල්ලාව කියන ගම්මානේ කැපිදුගල්ලාව නගරේ තියෙන හොස්පිටල් එක දියුණු කරලා දෙන්න. ඒකට හේතුව තමයි ඒ බල ප්‍රදේශයේ වකුගඩු රෝගී වැඩි ඉන්නවා. ඒ නිසා තමයි ගරු මුලාරොඩ
දැන් කෙටි කරන්න
විනාඩියක් දෙන්න අපේ මේ මුලාරොඩ මන්ත්‍රීතුමනි. ඒ නිසා තමයි මම පඩි ගන්නතුව මට දෙන වාහනට ගන්න ඉන්දර ගන්නතුව මගේ ආදරණීය අනුරාධපුර දිස්ත්‍රික් ජනතාව වෙනුවෙන් වකුගඩු රෝගී සඳහා මට පාර්ලිමේන්තුවේ දෙන පඩියත් පාර්ලිමේන්තුවේ වාහනට දෙන ඉන්දරවත් මගේ ආදරණීය ජනතාවට පරිත්‍යාග කරලා තියෙන්නේ. මගේම ආදරණීය අනුරාධපුර දිස්ත්‍රික් ජනතාව වකුගඩුවෙන් රෝගයට පත්වෙන නිසා තමයි මම මේ වැඩ පිළිවෙල කරලා තියෙන. ඒ නිසා මම හිතනවා රාජිතය අපේ ඇමැතිතුමාත් ඒ වගේම නියෝජ්‍ය ඇමැති පයිසල් ඇමැතිතුමාත් ගරු ජනාධිපතිතුමාගෙත් එක්ක ගරු අගමැතිතුමාත් එක්ක කතා කරලා මේ කතාවට අහගන්න නැතුව නියෝජ්‍ය ඇමැතිතුමනි පැහැදිලිම අනුරාධපුර දිස්ත්‍රික්කයේ තියෙන තමුත් ඒගම කැපිදුගල්ලාව දනට තියෙන බේස් හොස්පිටල් එක ඔබතුමාගේ මධ්‍යම රජට විනාඩියක් මධ්‍යම රජට පවරලා ඒකට අවශ්‍ය කටයුතු කරලා දෙනවා කියමින් මම බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ගරු ඇමැතිතුමාගේ දක්ෂතාව මම මෙහෙනේ අවුරුදු දෙකකට කලින් කිව්වා ඇමැතිතුමාගේ දන් ඒ නියෝජ්‍ය අධ්‍යක්ෂතුමා මේ අමාත්‍යංශයේ නැති වෙලා ගියොත් එතුමාට මම ස්තුති වෙනවා. ඉදපු ඩීජි මහත්තයා මහා විශාල වැඩකාරී.
එතුමා මන්ත්‍රීතුමා දැන් ඔයා කියන වගේ ආණ්ඩුවට ගන්න අපේ මධ්‍ය රජයට ගන්නවා නම් ඔයාගේ ඉස්සර ඉන්න ඔයාගේ යාළුවා ඔය අල්ලපු යාළුවා මෙහා පැත්තේ යාළුවා ඔක්කොම ගන්න වෙනවා අපිට. එහෙම කරන්න බෑ. නමුත් ඔයාගේ දිස්ත්‍රික්කයකට මම එනවා බල කියලා බලන්න. හරි අපි දෙන්නම කියලා බලලා අඩු පාටික ඔක්කොම කරලා අපි හදලා ගමු.
ගරු ඇමැතිතුමනි යාළුවෝ ගන්න අවශ්‍ය නැහැ. හොස්පිටල් ටික ගන්න ඔබතුමා. ඒ වගේම තමයි ඔබතුමාට විශේෂ කාර්යයක් තියෙනවා ගරු ඇමැතිතුමනි.
දැන් අවසන් කරන්න.
විනාඩියක් දෙන්න. ඔබතුමාට විශේෂ වැඩපිළිවෙලක් තියෙනවා. මගේ ආදරණීය අනුරාධපුර දිස්ත්‍රික් ජනතාව වකුගඩු රෝගී. වකුගඩු රෝගී. ඒ නිසා තමයි කියන්නේ වකුගඩු රෝගීන්ට ඒ අනුරාධපුර දිස්ත්‍රික්කයේ තියෙන ඔරෝපත මදවච්චි ආසනේ කැපිදුගල්ලාව කියන ගම්මානේ තියෙන හොස්පිටල් හරි ඔබතුමාලාගේ බාරයට අරන් අවශ්‍ය කටයුතු කරලා දෙනවා කියමින් මට වැඩි වෙලාව දීපු මුලාරුඩ මන්ත්‍රීතුමනි ඔබතුමාට දිස්තුති කියමින් මම
සම්බන්ධනවා. ගරු නවයි මන්ත්‍රීතුමා. නවයි මන්ත්‍රීතුමා.
Thank you very much presiding member for giving me this opportunity because I think this is one of the most important bills. Especially, I was listening to the opposition member Indika Anuruddha speaking, where he stated the previous ministers were unable to do, and why they did not do, and he was coming out with all sorts of things. Definitely, he was speaking about the previous minister of health, the present president. Well, I was in that government. I was there. It's a fact. He was unable to do anything because he was not allowed to do it. I know there were so many problems regarding the tobacco decision, where he made certain decisions, but he was forcibly he has to retreat because earlier government did not allow the then health minister, presently the president, he was not allowed to do his work. So that is the reason he was unable to do, and I'm very happy to say the present honorable minister is just walking in along with his deputy. They have done so many, taking the health sector into their hands for the sake of the poor people of this country. So much has been done. As the earlier the honorable member said, so many prices of so many medicines were brought down. Now, morning hours, they were talking about the cataract lens. I am a member of the Lions Movement in Sri Lanka.
And along with the help of the Lionism, we were able to help the people regarding the cataract lenses, and the ordinary person was unable to. I know so many cases, since the prices were so high, they were unable to undergo these operations. But Honorable Minister, once he took over, he brought it down, the price, by not only 50%, even 60-70%. Not only that, even stent machines in heart surgery, people were finding it difficult by going to the government organization, delaying the operations. So many people have died. But after our Honorable Minister taking over, that has brought to a stand the nil, and now they are doing it. Now, they are also, the more I must inform you, say about 1-2 years back, almost all the tests, either urine or blood or whatever it is, 90% of the tests were sent privately, and it was done. The ordinary person was facing a big problem. But I'm very happy to say, now that has changed. 75% of those tests are done in the government hospitals, and the poor ordinary person need not sort of go around to the private people. These are the things what the Honorable Minister and his deputy has been doing, and we are very happy indeed. However, I must tell the Honorable Minister, the efforts taken by the Honorable Minister and the Deputy Minister is not brought down to the lower level. I must thank the Honorable Minister, also the Deputy Minister, for visiting my area, Putnam District, Putnam Electorate, where they came recently. They have passed a massive amount of money. Work has started. Work has started, and people, we are benefited. But unfortunately, Honorable Minister, as you are aware, my Putnam Base Hospital, you have visited, you have passed the money, all our requirements, with your help, it is going on. After that also, the Honorable Deputy Minister also visited. Actually, when you speak about the Putnam Hospital, I already explained to the Minister, we are covering a very large area. Adjoining areas, now Chilo, Maravilla, Nigambu, Kuliyapitiya, within 25 kilometers, there are 4 major hospitals. Everything is available. The people are looked after. But when you consider the Putnam Base Hospital, we cover a very large area. One way, Kalpitiya and islands, about 40-50 kilometers. Then Vanathi Villu, another area towards Mana. In addition, we have got about 20 camps. So all these things, we are looking after them. So what is happening today? Whatever decisions taken by the Honorable Minister, whatever decisions taken and passed over, when it goes to the level of the provincial council, it does not reach the hospitals. It does not go to the people. This is where we are finding it difficult. When the Honorable Minister visited, when the Deputy Minister visited, we gave the list of the shortage. I must tell you, when you look at the hospital, we are short of 50% of the doctors, we are short. Today, the card of a nurse is 225, only 125 are there. Then, when you speak about the minor staff, provincial council, they had given only few from Putnam elected, all the others are from Kurunagala. Within 6 months, they are going back. So these are the difficulties what we are facing. Honorable Minister, when he visited, he found out there are 55 nurses extra. In Kurunagala, they are getting the salary from Putnam, but they are not working here. So, up to date, those 56 nurses who are in excess in Kurunagala district, they have not sent to Putnam. Because I know this, because I was a provincial health minister. I did my level best earlier, unable to do it. Now we have passed the baby on to the Honorable Minister. I must thank him. I must thank him. After his visit, now he has allocated another 50 nurses who are coming to Putnam. Similarly, I must also inform the minister, there are 60 nurses who are supposed to be attached to Putnam. I'm sorry, this I came to know only 2 weeks ago. That's why I could not inform you. 60 nurses who are signing in Putnam. Sorry, they are getting their salary, but they are working outside. Probably within 2 weeks, we will give you the list of the names. Please see that these nurses are brought back to Putnam, because as you said that day, there are some nurses who are to be who have been there for a long period, who had to be. And similarly, I must thank. I must also say, insist. Now recently, now we are Putnam Base Hospital. We have been doing all operations, and we suddenly there was a shortage of anesthetists. Then we came to you. You passed on the order to the provincial council. There are 12 anesthetists attached to Maravilla Hospital, and according to your order, you requested 2 or 3 to come over. Very unfortunately, they have not come. They have not come there. We are unable.
Please now wind up.
Just a minute, please. We are unable. They are unable to even perform the routine operations. Therefore, I must thank the Honourable Minister. After your visit, so much work has been done. 60 million you have stated, you have passed the money, and we have started work. We are improving. My request is to go into these details, because whatever the top level, what we are doing, when it goes to the provincial level, when it goes to the provincial level, that we are not receiving that. Therefore, I must thank the Honourable Minister for doing all the service, whatever the opposition may say, whatever the people say. The ordinary man is feeling, happy. Not only the prices of the medicines, the services rendered in the hospitals by improving the standard of the hospitals, by which the ordinary common man is happy today. So saying that, in the future, as I told you, please check on the provincial section so that whatever your decisions should reach the hospital. Thank you very much.
Garu Asu Marsinga Mantrituma.
මුලාසනාරෝඩ මන්ත්‍රීතුමනි අද කතා කරන ඉතාමත් වැදගත් 52ක් එකින් එකක් ජාතික ඖෂධ නියාමන අධිකාරිය යටතේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා විශේෂයෙන් ගරු සෞඛ්‍ය අමාත්‍යතුමා ඉන්න වෙලාවෙම කතා කරන්න ලැබීම සන්තෝෂයට කරුණක් මොකද ඔබතුමා සේනක බිබිලේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න ජීවිත පරදුවට තබලා ක්‍රියාත්මක වුණේ මොකද මේ මාපියාවත් එක්ක සටන් කරනවා කියන්නේ ජීවිතය ගැනත් හිතන හිතන්න ඕන වෙලාවක ඔබතුමා ඒ ගැන නොතකා මේ ඖෂධ පනත යටතේ මේ රටට හැකි වුණා ඖෂධවල මිල ගණන් අඩු කරන්න. ඉතින් මේ නිසා රටේ ජනතාව සියලුම දෙනාට සෙතක් සැලසුණු පනතක් හැටියට තමයි අපි මේක දකින්නේ. මේ කාරණයක් එකම මම අද කතා කරන්න කැමති අද පත්තරවලත් තිබුණ ඉතාම සංවේදී කතාවක් මුලාසනාරෝඩ මන්ත්‍රීතුමනි ලෝකේ මිල අධිකම වෛද්‍ය ප්‍රතිකාර තියෙනවා තවත් පුද්ගලයෙක්ගේ අවයව තවත් කෙනෙකුට බද්ධ කරන්න. මේ බද්ධ කිරීම සිදු කරන්නේ අර මොලේ මැරුණා මොලේ මැරිච්ච අයගේ අවයව. මේ ලෝකේ මිල ගණන් දිහා බැලුවාම කුඩා බඩවැල බද්ධ කරන්න මිලියන 220ක් යනවා. හෘදේ වස්තුව හා පෙනහැල්ල දෙකම එකට බද්ධ කරනවා නම් මිලියන 200ක් යනවා. හෘදේ වස්තුව බද්ධ කරනවා නම් මිලියන 190ක් යනවා. පෙනහැල්ල බද්ධ කරන්න මිලියන 150ක් යනවා මේක තමයි ලෝකයේ ඉතාමත් වියදම් අධිකම ප්‍රතිකාර ක්‍රම අපිට මතකයි 2013 මෙවැනි ප්‍රතික්‍රමයක් සිද්ධ වුණා නවලෝක රෝහලේ ඒ ප්‍රතික්‍රමයේ කරගත්තේ ජනාධිපති නීතිඥ නිහාල් ජයමාන්න මහතා එතුමාට ප්‍රතිකාර කරේ ජපානයෙන් ආපු වෛද්‍යවරු වෙනත් කෙනෙක්ගේ හදවතක් බද්ධ කරා මේ ජපානයෙන් ආපු වෛද්‍යවරුන් විතරක් එදා මිලියන 80ක් ගෙව්වා. දැන් මේ සම්බන්ධයෙන් ස්වේච්ඡාවෙන් නොමිලේ මේ දේ කරන අපේ රජයේ වෛද්‍යවරයෙක් ඉන්නවා. අපිට නම් කරන්න පුළුවන් අපි කිව්වර වෛද්‍යවරු කියන්නේ දෙවිවරු කියන දෙවියෙක්. මේ වෛද්‍යවරයා ડોક્ટર අනිල් අබේවික්‍රම මෙතුමා එංගලන්තේ නිව්කාසල් ප්‍රීමන් කියන හොස්පිටල් එකේ අවුරුදු දෙකක් සේවය කරා විශේෂයෙන් මේ වගේ මොලේ මැරිච්ච අයගේ හදවත් බද්ධ කිරීම ගැන විශේෂයෙන්ම එංගලන්තෙත් තිබුණේ හොස්පිටල් පහයි මේ රෝහල් පහ අතර තියෙනවා ඉන්ටර්නැෂනල් ඒ වගේම ලෝකයේ තියෙනවා ඉන්ටර්නැෂනල් සොසයිටි ෆෝ හાર્ට් ඇන්ඩ් ලංග් ට්‍රාන්ස්ප්ලාන්ටේෂන් කියන සොසයිටි එක තියෙනවා එතකොට මේ සොසයිටි එකේ චෙයාර්මන් එක තමයි සභාපතිතුමා එක්ක තමයි මෙතුමා වැඩ කරලා මේ අත්දැකීම ලබා ගත්තේ. ඒ වගේම තමයි එතුමා ලබා ගත්ත අත්දැකීමත් එක්ක 2015 මහාචාර්ය ක්ලාක් මේ මහාචාර්ය ක්ලාක් තමයි මෙවැනි ශල්‍යකර්ම සම්බන්ධයෙන් ලෝකයේම ඉන්න ප්‍රධානියෙක්. එතුමාව ගෙනල්ලා එතුමා පැය 24යි මේ ලං. මොකද මේ වගේ වෛද්‍යවරුන්ට ලෝකයේ තියෙන ඉල්ලුම වැඩි. මොකද බොහොම කලාතුරකින් තමයි මේ වගේ වෛද්‍යවරයෙක් මේ රටක බිහි වෙන්නේ. එතුමා පැය 24ක් ගෙනල්ලා මෙහි එක්ස්පර්ට්ස් වෛද්‍යවරුන්ට ට්‍රේනින් එකක් දීලා තමයි මේ වැඩේ මේ ડોක්ටර් අනිල් අබේවික්‍රම පටන් ගත්තේ. මේ පටන් අරගෙන එතුමාට හැකියාව ලැබුණා 2017 ජූලි 7 වෙනිදා මේ ලංකාවේ ප්‍රථම සත්කම කරන්න. මේක නොමිලේ කරේ. කැන්ඩි හොස්පිටල් එකේ. ඒ සත්කම කරනකොට ඒ සත්කම කරේ අවුරුදු 37ක කාන්තාවකට අවුරුදු 20ක පිරිමි ළමයෙක්ගේ මොලේ මැරිච්ච පිරිමි ළමයෙක්ගේ හදවතක් අරගෙන තමයි මේ බද්ධ කරේ. එතකොට මේ ප්‍රථම ශල්‍යකර්මයෙන් පස්සේ සාමාන්‍ය මේ හදවත් දෙකක් ගලපන්න ඒ ලේ වර්ග ගැලපිලා ඒ සියලුම දේවල් ගැලපෙන දෙන්නෙක් වෙන්න ඕනේ. එහෙම නැති වුණොත් කරගන්න බෑ. ඊළඟට මේ මෑත් අපි දැක්කා මේ මෑත කාලේ ඊයේ මුණ සිද්ධියකින් පස්සේ මේ අද පත්‍රයේ තියෙනවා මෙහෙම එකක්. සොයාගත් හදවත මරාගත් මහනුවර දොස්තරලා. ඇතර මේ ප්‍රශ්නේදී මේ දොස්තරලා කියන වචනේ නෙමේ, මේකට වෙනම වචනයක් එන්න ඕන. මම ඒකත් පැහැදිලි කරන්නම්. දැන් ડોක්ටර් අනිල් අබේවික්‍රම ලෑස්ති වෙනවා දෙවනි ශල්‍යකර්මයේ කරන්න. මේ දෙවනි ශල්‍යකර්මයේ කරන්න ලෑස්ති වෙන්නේ අවුරුදු 19 එක ගැහණු දරුවෙක්. දැන් මේ ගැහණු දරුවාගේ පවුලේ හිටිය ඒ ගැහණු දරුවාගේ නැගණියත් අවුරුදු 17 දී මිය යනවා මේ හෘදය වස්තුව සම්බන්ධ ප්‍රශ්නයකින්. එතකොට මේ ගැහණු දරුවාගේ මේ ශල්‍යකර්මයට අවශ්‍ය මොලේ මැරිච්ච හදවතක් ලබා ගන්න එතුමා ඒ දොස්තර මහත්මයා මාස 6ක් තිස්සේ ගලපනවා විවිධ ඒ වගේ හදිසි අනතුරකටපත් වෙලා මිය ගිය අයගේ ගැලපුවා. නමුත් මේ මාස 6කින් මේ ඊයේ පෙරේදා තමයි මේක දැනගන්න ලැබුණේ. පොළොන්නරුව ප්‍රදේශයේ තරුණයෙක් හිට හමුදා සෙබලෙක්ගේ මරණයකින් පස්සේ මොලේ මැරිච්ච ඒ හදවත බද්ධ කරන්න ලෑස්ති වුණා. මේ වෙලාවේ මේ ආරංචිය ලැබුණ ගමන් මේ ડોක්ටර් අනිල් අබේවික්‍රම දැනුවත් කරනවා ඒ වෙලාවේ ඔන් කෝල් ඉන්න නිර්වින්දන වෛද්‍යවරයා. මේ නිර්වින්දන වෛද්‍යවරයා එතන ඒ රාජිත ඇමතුමනි මේ වෛද්‍යවරු 3 දෙනෙක් ඉන්න තැන අඩු වයසම වෛද්‍යවරයා. එතකොට මේ අඩු වයසම වෛද්‍යවරයා ජූනියර්ම ડોක්ටර්ට කිව්වහම ડોක්ටර් අනිල් ඒ ලෑස්ති වෙන්න දැන් අපිට මෙහෙම එකක් ලැබුණා, අපි හෙට අනිද්දා ඉක්මනටම මේක කරමු. එතකොට මේ රෝහලේ ඉන්නවා ડોක්ටර් ජගති පෙරේරා. මම මෙතුමියව නම් කරන්නේ යක්ෂණියක් ලෙස. අර දෙවිවරයෙක් වගේ ડોක්ටර් කෙනෙක් ඉන්නකොට මෙන්න මේ වගේ යක්ෂණියකුත් ඉන්නවා. මේ යක්ෂණිය කියනවා එහෙම කොහොමද මම නැතුවව කරන්න බෑ. ඔය ලෙඩාව හදිස්සියේ ට්‍රාන්ස්ප්ලාන්ට් කරලා හොස්පිටල් එකේ තිබ්බොත් මම ඔය ලෙඩාව මගේ ඩියුටි වලේ මම බලන්නේ නැහැ කියලා. එහෙම කියලා බලපෑම් කරලා අර ජූනියර් ડોක්ටර්ස්ලට කරන්න දෙන්නේ නැතුව මේක නවත්වනවා, මේ නිර්වින්දනය කරන එක. මේ වැනි දොස්තරලා මේ රටේ හිටියොත් මොකද වෙන්නේ? ඒ නිසා ගරු සෞඛ්‍ය අමාත්‍යතුමනි ඔබතුමාට අපි කියනවා මේ ගැන වහාම පරීක්ෂණයක් පවත්වන්න. ඒ නිසා මේ සොයාගත් හදවත මරාගත් මහනුවර දොස්තරලා නෙවෙයි මහනුවර යක්ෂණිය කියලා වෙනස් වෙන්න ඕන. මේ වගේ කොහොමද දොස්තරලා වැඩ කරන්නේ? මේක අපි මේ රටේ දැක්ක දොස්තරලා දෙවිවරු කියන දොස්තරලා ඉන්නා වගේම මේ වගේ යක්ෂණිය ඉන්නකොට මං හිතන්නේ ලෙඩ්ඩුන්ට ගිහිල්ලා බේත් ගන්න බැරි තත්ත්වයකට හොස්පිටල් ඒ තත්ත්වයට පත් වෙනවා. මේක වහාම අපි වළක්වා ගත්තේ නැත්නම් මේ රටේ මෙවැනි දක්ෂ වෛද්‍යවරුන්ට ක්‍රියාත්මක වෙන්න බැරි වෙනවා. ඒ නිසා විශේෂයෙන් සෞඛ්‍ය සම්බන්ධ ආංශික අධීක්ෂණ කාර්ක සභාවට අපි යොමු කරන්න කැමතියි මේ ගැන වහාම පරීක්ෂණයක් කරලා මේ වැරදි නිවැරදි කළ යුතුයි. ඒ වගේම ගරු සෞඛ්‍ය අමාත්‍යතුමාගේ ඉල්ලා සිටිනවා මේ නුවර හොස්පිටල් එකට විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරයෙක් ලබා දෙන්න මේ ක්‍රියාදාමයේ මේ ශල්‍යකර්ම ඉදිරියේදී කරන්න. නැත්තම් වෙන්නේ අර ડોක්ටර් අනිල් අබේවික්‍රම ලංකාවට ඇවිල්ලා එතුමා එංගලන්තේ හිටියා නම් එතුමාට මේ ගැන එක්ස්පර්ට්ලා ලෝකෙම සල්ලි හම්බ කරගෙන ඉන්න පොහොසත්ම වෛද්‍යවරයා ඉන්න ඉඩකඩ තිබුණා. එතුමා ඒ සියල්ල පැත්තකට දාලා අපේ රටේ නොමිලේ සේවය කරන්න ආවේ. එවැනි දොස්තරලා අපි ආරක්ෂා කර යුතුයි. ගරු සෞඛ්‍ය අමාත්‍යතුමනි අපි බලාපොරොත්තු වෙනවා ඔබතුමා මේ ගැන පරීක්ෂණයක් කරයි වගේම ඒ වගේම මේ පාර්ලිමේන්තුවේ අපේ ආංශික අධීක්ෂණ කාරක සභාව හරහා මේ පරීක්ෂණය සිද්ධ කරලා මෙවැනි වෛද්‍යවරු සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගත යුතු, ඒ වගේම දෙවිවරුන් වෛද්‍යවරු ආරක්ෂා කිරීම වැඩපිළිවෙළක් අපිට අවශ්‍යයි. ඊළඟට ඒ කාරණයත් එක්කම මම බලාපොරොත්තු වෙනවා තව කාරණා කීපයක් කතා කරන්න. ප්‍රධාන වශයෙන්ම මගේ සහෝදර පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්රාන් මහරුක් මැතිතුමාගේ කරපු යෝජනාවත් එක්ක මොකද අපිත් ගියා ත්‍රිකුණාමල පැත්තේ ගිහිල්ලා අපි කින්නෑ හොස්පිටල් එක බැලුවා ඒ නිසා මේ බේස් ගරු සෞඛ්‍ය මැතිතුමනි මේ බේස් හොස්පිටල් එක දැන් තියෙන්නේ B grade එකේ මේක A grade එක කරන්න කියලා ඉල්ලනවා මේකට චෝදනාවක් තියෙනවා නියෝජ්‍ය අමාත්‍යතුමාටත් නියෝජ්‍ය අමාත්‍යතුමා මේ දේශපාලන පක්ෂයක නිසා එතුමා මේ කින්ඤා රෝහලට කුඩම්මාගේ සැලකිලි කියලා කියනවා ඒ නිසා නියෝජ්‍ය අමාත්‍යතුමාටත් හොඳ අවස්ථාවක් එතුමාට කියන මේ චෝදනාවෙන් ගැලවෙන්න මේ චෝදනාවෙන් බේරෙන්න මේ කින්ඤා හොස්පිටල් එක A grade එක කරන තැනට ඔබතුමාලා දෙන්නම එකතු වෙලා මේ හොස්පිටල් එක A grade එකකට බවත් පරිකල්පනය කරගත්තොත් හොඳයි අපිට මං හිතන්නේ ඒක ඉතාල තියෙන අඩුවක් ඒ වගේම තමයි ගරු සෞඛ්‍ය අමාත්‍යතුමනි ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමති මේ සයිතම් ප්‍රශ්නයේ අවසාන විසඳුම දැන් ඇවිල්ලා එනවා මේ අවසාන විසඳුමට ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ මිනිමම් ස්ටෑන්ඩඩ් මේ අවම සුදුසු අවම ප්‍රමිතිය මේ අවම ප්‍රමිතිය කියන විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා අවම ප්‍රමිතිය සම්බන්ධයෙන් විශාල සංවාදයක් ඇති වෙලා තියෙන මොහොතක මේ සංවාදයට අනුව මේ රටේ වෛද්‍ය පීඨ නිර්ණය කරන ඒ ප්‍රමිතිය ආරක්ෂා කරගන්නම් මේ කියන අවම ප්‍රමිතිය ලබා දිය යුතු වෙනවා මේ සම්බන්ධයෙන් විශාල වාද විවාද තියෙනවා නමුත් මේ අවම ප්‍රමිතිය ගැසට් කිරීම ප්‍රමාද වීම තුළ මම හිතන්නේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා රජයේ වෛද්‍ය විද්‍යාල වගේම සයිතම් වගේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වෛද්‍ය පීඨවලට ඒ නිසා ඔබතුමා දැඩි අවධානය යොමු කරලා මේ අවම ප්‍රමිතිය ගැසට් කරන එක මේ හැකිතරම් ඉක්මනට ක්‍රියාත්මක කරන්න වෙනවනේ එහෙම නැති වුණොත් වෙන්නේ මේ ප්‍රශ්නේ දිග්ගැස්සෙනවා මේ රටේ මේ ප්‍රශ්නේ නිසා රටේ වෛද්‍ය ශිෂ්‍යයෝ වගේම අනාගතයේ වෛද්‍යවරු වීමට බලා සිටින දෙවිවරු වගේ වෛද්‍යවරු බිහි කරන්න අපිට බැරි වෙනවා මොකද එහෙම වුණොත් යක්ෂයෝ යක්ෂණියෝ බිහි වෙන්නේ ඒ නිසා ඒ කාරණිය ගැනත් මතක් කරමින් සෞඛ්‍ය ශාස්ත්‍රයේ සිදුවෙන පරිවර්තන ඔබතුමා අපි දැනගත්තා දැනට ඖෂධ නිෂ්පාදනයේ ලංකාවේ ආරම්භ කරලා තිනවා විතරක් නෙමෙයි සියලුම ඖෂධ ලංකාවේ නිෂ්පාදනය කරන තැනකට මේ රට තල්ලු කරනවා. ඉතාමත් වටිනවා මම මතක් කරන්න කැමතියි අපි ඊළඟ මේ අද සංවර්ධන උපාය මාර්ග ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශයේ යටතේ ආනයන අපනයන මේ නියෝග හරහා අපේ නියෝජ්‍ය අමැතිතුමා රාජ්‍ය අමැතිතුමා සුජීව සේනසිංහ අමැතිතුමාගේ කැපවීමෙන් කළුතර ප්‍රදේශයේ ඉදිවෙනවා කර්මාන්ත පුරවරයක්. මම හිතන්නේ එතුමාට පුළුවන් ඔබතුමාගේ ඒ දර්ශනයත් එක්ක මේ කර්මාන්ත පුරවරේ හදන්න අපේ රටට අවශ්‍ය ඖෂධ. එහෙම වුණොත් මම හිතන්නේ ඔබ අමාත්‍යංශ දෙකටම මේ රටේ අවධානය යොමු කරගන්න පුළුවන් දවස්තාවක් ඇති වෙනවා කියලා කල්පනා කරමින් විශේෂයෙන් සංවර්ධන උපාය මාර්ග ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යතුමා යටතේ මේ ආනයන අපනයන පාලනය යටතේ නියෝග මේ කල්පනා කරනකොට රටේ අනාගත සංවර්ධන යුත්තේ සංවර්ධන වැඩපිළිවෙල සඳහා අවශ්‍ය ඒ දැනුම ලබා දෙන ന്യാයපත්‍රයට අවශ්‍ය කාරණා ලබා දෙන ඊටමත් වැදගත් පනතක්. ඉතින් නියෝජ අපේ රාජ්‍ය අමැතිතුමනි ඔබතුමාට මතක් කරන්න කැමතියි මේ රටේ ප්‍රධානම ආයෝජන සම්බන්ධයෙන් තියෙන BOI එක ගැන. මේ BOI එක අපි හැමතිස්සෙම කල්පනා කරනවා මේක වන් ස්ටොප් ෂොප් එකක් නේද කියලා. නමුත් මේක නන් ස්ටොප් ෂොප් එකක්. තාම වන් ස්ටොප් ෂොප් එකක් කියලා නැහැ. හැබැයි අපි දන්නවා ඔබතුමාට ඒ නිර්භීත හැකියාව තියෙනවා මේක වන් ස්ටොප් ෂොප් එකක් කරන්න. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ ආයෝජකයෝ සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්න ටික අපිට බලාගෙන ඉන්න බෑ සති 48ක් 50ක් විතර යනකම්. මේ අවශ්‍ය සැලසුම් ඉදිරිපත් කරාට පස්සේ ඒ ලබා දෙන ආයෝජනයේ සඳහා ලබා දෙන ව්‍යාපෘති වාර්තාවල තියෙන දේවල් එකඟුණාට පස්සෙත් මේ දේවල් මෙහෙම කල් යනවා නම් මේ රටට ආයෝජකයෝ ගලාගෙන ඉන්නේ නැහැ. ඒ නිසා මේ කාරණා සම්බන්ධයෙන් ඔබතුමාගේ අවධානය යොමු කරලා විශේෂයෙන් ලොකු ප්‍රශ්නයක් තියෙනවා අපි ඒ කතා කරා තිරසර සංවර්ධනය ගැන.
කතාව අඩු කිටි කරගත්තොත් හොඳයි.
තිරසර සංවර්ධනය ගැන ඒ එතනක් තියෙන ලොකුම ප්‍රශ්නේ අපි ආයෝජකයෝ ආවම එතන ඉඳන් බලනවා මේ ආයෝජකයා ඉන්න කලාපයට සුදුසුද පරිසරයත් එක්ක මොකද වෙන්නේ මේ සියලු දේවල් පරීක්ෂා කරන්න ගියාම අවුරුදු දෙකක් විතර ගත වෙනවා මේක ඇත්තටම අසතුටුදායක තත්වයක් මේ ගැනත් ඔබතුමාගේ අවධානය යොමු කරන්න කියන ඉල්ලීමේ ඉල්ලමින් මම නවතිනවා
බොහොම ස්තුතියි ගෞරව බන්දුලාල් බණ්ඩාරගොඩ මහත්තයා ඔබතුමා විනාඩි 5 ඉවර කරන්න අපේ අමතුමාට මුගක් වෙලා ඉඳලා රැඳෙනවා
ඉතාම වැදගත් විශේෂයෙන්ම ඖෂධ නියාමන අධිකාරියත්තේ පනත යටතේ නියෝග පිළිබඳ බොහෝ කරුණු ඉදිරිපත් වෙච්ච වෙලාවේ වැදගත්ම කරුණු කීපයක් හුඟක් කරුණු කියන්න තිබුණත් ප්‍රකාශ කළා මගේ කතාව අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි මම ඇත්ත වශයෙන්ම අපේ සෞඛ්‍ය ඇමතිතුමාට මගේ ස්තුතිය පුද කරන්න මේක අවස්ථාවක් කරගන්නෝ ඔබතුමා මම නියෝජනය කරන ගාල්ල දිස්ත්‍රික්කේ කරාපිටිය රෝහල දියුණු කරන්න ඒ වගේම කරාපිටිය වෛද්‍ය පීඨයේ බඳවා ගන්න ශිෂ්‍ය ප්‍රමාණය වැඩි කරලා දැන් උඟක් දෙනෙක් අපට කියන්නේ අපි මේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති කරන්න වැඩි නැඹුරුවක් දක්වනවා කියලා නමුත් ඔබතුමා අපේ වෛද්‍ය පීඨයට බඳවා ගන්න ශිෂ්‍ය ප්‍රමාණය දෙගුණයකින් වැඩි කරන්න අවශ්‍ය කටයුතු මේ වෙනට කරගෙන යනවා ඒ වුඟක් දිනේ කුඟක් මාධ්‍යවල හුඟක් තැන්වල කතා කරන්නේ ඒ වගේම හෙද විද්‍යාලයට මම හිතන්නේ නිදහසෙන් පස්සේ ලබලා දුන්නු විශාලතම ගොඩනැගිලි සංකීර්ණ ලබලා දීලා ඒ පහසුකම් බොහොමයක් ලබා දෙන්න ඔබතුමා ක්‍රියා කළා ඉතින් දිස්ත්‍රික්කයේ නියෝජනය කරන මන්ත්‍රීවරයෙකුට ගාල්ල ජනතාව වෙනුවෙන් මේ වෙලාව ඔබතුමාට ස්තුති කරන්නත් මම අවස්ථාවක් කරගන්නවා කතාවට වෙලාව බොහොම කෙටි නිසා අපේ ආශුමාර සිංහ මැතිතුමා සඳහන් කරපු අර දෙවියොත් යක්ෂයොත් අතර කතාවට මගෙත් පොඩි අත්දැකීමක් එකතු කරන්න සිදු වෙනව ගරු ඇමතුමනි. පහුගිය ජුනි මාසේ 30 වෙනිදා මටත් ඒ යක්ෂ කතාවක එක අත්දැකීමකට මුණ දෙන්න සිද්ධ වුණා. දැන් මේ උඟාක් වෛද්‍ය නිලධාරී මන් දකින මේ දවස්වල ලොකු ගෝසාවක් කරනවා මේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ගැන විශේෂයෙන්ම සයිටම් එක ගැන. ඒ කතා කරන ගමන් මට පේන හැටියට මේ සමහර උදවියගේ ලොකු තර්කයක් ගොඩනගන්න මේ රටේ ජනතාවට ලොකු මතයක් ඇති කරගෙන යනවා මේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලින් බිහි වෙන වෛද්‍යවරු රෝගීන් අමාරුවේ දාන එහෙම නැත්නම් රෝගීන්ට මරණ මංචකයේ දක්වා එයා අරගෙන යන පිරිසක් තමයි බිහි වෙන්නේ කියලා. හැබැයි මෙහෙම කතා කරන උදවිය සමහර වෙලාවට ක්‍රියා කරන ආකාරය බැලුවාම ගරු ඇමතිතුමනි මට නම් ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා මොකද මගේ මව හදිසියේ රෝගාතුර වෙලා පහුගිය ජුනි 30 කරාපිට රෝහලට ඇතුළත් කරා. ඇතුළත් කළා දැන් මගේ මව ඉතාමත්ම අපහසු අමාරු තැනක හිටියේ දැඩි සත්කාරයකට ඇතුළු කරා. මම ගිහිල්ලා බැලුවා මේක වෛද්‍යවරයෙක් මට ළඟට කතා කරලා ඇහුවා දැන් මේ අම්මට කොහොමද මොනවද කරන්න ඕනේ කියලා. මං කිව්වා අපේ අම්මට කරන්න පුළුවන් ඕනේ ප්‍රතිකාරයක් කරන්න ડોක්ටර් මම මේකට ඕනෙම උදව්වක් ඕනම දෙයක් කරන්න පුළුවන් දෙයක් මම කරන්නම් කියලා. මට මේ වෛද්‍යවරයා කියන එහෙනම් ඉතින් අම්මා අගමැතිතුමාට කියලා සිංගප්පූරුව අරගෙන යන්න තමයි තියෙන්නේ කියලා. මම අපේ සෞඛ්‍ය ඇමතිතුමාට මට මතකයි දුරකථනයෙන් කතා කරලා මම ඒ වෙලාවේ දැනුම් දුන්නා. ඉතින් මම ඇත්ත වශයෙන්ම මේ රෝහලේ වෛද්‍යවරයාත් එක්ක කිසිඳු බහිම්බස් වීමකටවත් ගියේ නැහැ කතා කරන්න ගියේ නැහැ මට විශාල ආවේගයක් ඇති වුණා. මොකද ඕනම කෙනෙකුට තමන්ගේ අම්මා තරම් වටින කෙනෙක් මේ ලෝකේ නැහැ. අම්මා අසනීප වෙලා ජීවිතයත් මරණයත් අතර සටන් කරනකොට ඕන දරුවෙකුට ඒ සිදුවීම බලාගෙන ඉන්න අමාරුයි. නමුත් මේ මේ ප්‍රකාශයත් එක්ක මම මේ වෛද්‍යවරයත් එක්ක ගැටෙන්න ගියේ නැහැ. මොකද මම මොනවා හරි වචනයක් කිව්වා නම් එහෙම ඊට පස්සෙන්ද මුළු ඉස්පිරිතාලෙම වර්ජනයක් කරන ඇමතුමනි මේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් නිසා මම ඇවිල්ලා මේ දොස්තරවරුන්ට තර්ජනය කරායි කියලා. ඒ නිසා මම මුකුත් වචනයක් කතා කරන්න ගියේ නැහැ. මම එතුමාගේ වචනයත් එක්ක මට මේ රෝහලෙන් ප්‍රතිකාරයක් කෙරුණත් නියම පරිදි ප්‍රතිකාරයක් කරුණත් මට ලොකු චකිතයක් බයක් ඇති වුණා මගේ අම්මගේ ජීවිතය ගැන. ඒක නිසා මම කරේ මොකද වහම පෞද්ගලික රෝහලකට කොළඹ අරගෙන ආවා. අරගෙන ඇවිල්ලා විශාල මුදලක් මගේ පුජ්ජලික මන් දරලා මගේ අම්ම බේරගත්තා. ඉතින් මම කියන්න හදන්නේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට විරුද්ධ වෙන. එහෙම නැත්නම් වෛද්‍යවරු බිහි කරන්න මේ රටේ වැඩි පිරිසක් වෛද්‍යවරු බිහි කරන්න දරන උත්සාහයට විරුද්ධ වෙලා සටන් කරන කැමර ගන්න උද්ඝෝෂණ කරන මේ සමහර වෛද්‍යවරුන්ගේ මම හොඳටම දන්න ඒ වෛද්‍යවරයා මගෙත් එක්ක ඇති පෞද්ගලික තරහක් නැහැ. මම මේ රජයත් එක්ක රජයේ මතවාදයත් එක්ක ඉන්න එක පිළිබඳ ප්‍රශ්න එතුමට තියෙන්නේ. දේශපාලනික ප්‍රශ්නේ. ඒ නිසා එතුමා ඒ වගේ වෛරයක් වපුරන තැනකට ක්‍රියා කරා නම් එහෙම මට තියෙන ප්‍රශ්නේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල මේ රටට සුදුසුයි තව තවත් අවශ්‍යයි කියන එක නේද මේ සුදුවීමෙන් පැහැදිලි වෙන්නේ කියලා මම ප්‍රකාශ කරන්න කැමතියි. තව හුඟක් කාරණා තියෙනවා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මම ඉල්ලීමක් කරන ඔබතුමාගෙන් ගරු සෞඛ්‍ය ඇමතිතුමාගෙන් විශේෂ ඉල්ලීම් කීපයක් කරන්න තියෙන මේක අවස්ථාවක් කරගෙන මම නියෝජනය කරන බද්දේගම රෝහල ඔබතුමාගේ පියාට පියා සේවය කරපු ස්ථානයක්. පහුගිය දිනක ඔබතුමා මේ ස්ථානේ පරික්ෂා කරන්න ගියා. ඒ ගැන ස්තුති කරනවා. මේ රෝහලේ බොහොම අඩුපාඩුකම් තියෙනවා. අධිවේගී මාර්ගයේ පිවිසුමට යාබදව තියෙන රෝහලක්. මේ රෝහලේ ඒ අවශ්‍ය සැලසුම් ක්‍රියාත්මක කරගන්න ඔබතුමාගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මම ඉල්ලීමක් කරන්න කැමති මේ වෙනට කොට්ටව උසාවිය පහේස්තාත් උසාවිය වසා දමලා තියෙන්නේ. මේ ස්ථාන ඉතාමත්ම යෝග්‍යයි ආයුර්වේද රෝහලකට. මොකද කොට්ටව විශාල කැලයක් තියෙනවා. කොට්ටව වනාන්තරයක් සහිතව ඖෂධ පැල වර්ගාදිය වාගන්නත් පුළුවන් ප්‍රදේශයක්. ඒ නිසා මේ ස්ථානයේ ආයුර්වේද රෝහලක් ස්ථාපිත කළ දෙන හැටියටත් ඉල්ලමින් කාලය ඉක්ුත් වෙලා ගිහිපු නිසා සූති කරමින් මගේ කතාව
අවසන් කරනවා. ස්තුතියි. පිළාට ගරු අමාත්‍ය සුජීව සේනසිංහ මැතිතුමා.
ඔබ ස්තුතියි ගරු සභාපතිතුමනි. අද දිනේදී සෞඛ්‍ය අමාත්‍යාංශය අදාළව රෙගුලාසි කීපයකුත් ආනයන අපනයන දෙපාර්තමේන්තුව අදාළ රෙගුලාසි කීපයකුත් සාකච්ඡා වෙන අවස්ථාවේදී ප්‍රථමයෙන්ම ස්තුති කරන්න ඒ වගේම ප්‍රශංසා කරන්න කැමති අපේ රාජ්‍ය ඇමතුමත් ඒ වගේම ෆයිසල් නියෝජ්‍ය ඇමතුමාටත් එතුමල්ලා මේ රටේ සෞඛ්‍ය තත්ත්වය දියුණු කරන්නත් විශේෂයෙන්ම ඖෂධ සම්බන්ධයෙන් මං හිතන්නේ විශාල අභියෝග පවතිද්දි එතුමල්ලේ කරපු කාර්යභාරය මං හිතන්නේ අද රටේ ජනතාවට විශාල පිරිසකට අත්‍යවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය ලබා ගැනීමට මං හිතන්නේ අද විශාල පහසුවක් ඇතිලා තියෙනවා. මම හිතන්නේ එක උදාහරණයක් නෙක්සියම් කියන මම හිතන්නේ ඖෂධය ඉතාමත් මිල අධික ඖෂධයක් අද ඉතාමත් පහසු මිලකට අඩුම මිලකටත් නෙමෙයි හැබැයි විශාල මුදල් අඩුවීමක් එක උදාහරණයක් ලෙස දැක්වුවොත් මම හිතන්නේ මේ වගේ විශාල ඖෂධ ප්‍රමාණයක් අද ඒ ජනතාවට ගන්න පුළුවන් ප්‍රමාණය මිල හොඳටම අඩු වෙලා නෙමෙයි හැබැයි තිබ්බ මිල මුදල් එක බැලුවොත් එහෙම ගණන් එක බැලුවොත් විශාල ප්‍රමාණය ගන්න බැරිව තිබු ඖෂධ අද ගැනීමට හැකියාව ලැබිලා තියෙනවා. ඒ වගේම අද මම හිතන්නේ නොයෙකුත් දේවල් ගැන කතා කරා. ගරු ඇමතුමාගේ අවධානයට යොමු කරන්න කැමති ගරු ඇමතුමනි, මේ ශල්‍ය කර්ම සම්බන්ධයෙන් ලංකාවේ පවතින විශේෂයෙන්ම අපි බන්දුලාල් මන්තුමත් කතා කරා පෞද්ගලික රෝහල් වල තියෙන තත්ත්වය සම්බන්ධ ඔබතුමාගේ අවධානයට යොමු කරනවා. මේ ශල්‍ය කර්ම සම්බන්ධයෙන් වෙන රටවල තියෙනවා ගරු ඇමතුමනි, එංගලන්තේ, ඇමරිකාව වගේ, ඔස්ට්‍රේලියාව වගේ රටවල යම් ශල්‍ය කර්මයකට අය කරන මුදලක්. හැබැයි අපේ ලංකාවේ එහෙම මුදලක් නැහැ. ඇතුළත් වුණාට පස්සේ පෞද්ගලික ඒ රෝහලකට ඕනම ගාණක් ඒ රෝහලට අය කරගන්න පුළුවන්. කිසිම මුදලක් නියාමනයක් ඒ ශල්‍ය කර්මයේ සම්බන්ධයෙන් නැහැ. ඉතින් ඔබතුමාගේ අවධානයට යොමු කරනවා කෙසේ හෝ පෞද්ගලික රෝහල් වලට ඇතුළත් වෙන ලෙඩුන්ට ඒ ඇතුළත් වෙද්දිම එතුමාට දරන්න තියෙන වියදම ඒ වගේම යම්කිසි හෝඩුවාවක් එතුමාට කොයි වගේ මුදලක් මං හිතන්නේ බිල එනකොට මැරුණැතු ලෙඩ්ඩු මැරෙනවා බිල දකින්නකොට. ඉතින් ඒ හින්දා පුළුවන් නම් යම්කිසි ආකාරයක පෙර දැනුවත් කිරීමක් කරන්න ඒ වගේම පිටරට වගේ යම් ශල්‍ය කර්ම වලට අදාළ මිල ගණන් නියම කරන්න පුළුවන් නම් මං හිතන්නේ නියාමනයක් ගෙනාවොත් ෆයිසල් අපේ නියෝජ්‍ය ඇමතුමාටත් කියනවා ඒ කාර්යභාරය සඳහා පෞද්ගලික රෝහල් වල මේ ශල්‍ය කර්ම සඳහා යම් නියමිත මුදලක් ලෝකයේ අනිත් රටවල තියෙනවා යම් ඒ ශල්‍ය කර්මයට. දැන් මම ඇතුළත් වුණා ඇමතුමනි, ඇතුළත් වෙනකොට කිව්වේ නෑ මේ ශල්‍ය කර්මයට මේ මුදලක් යනවා කියලා. දණියේ පොඩි ශල්‍ය කර්මයක් කරලා ලක්ෂ 4,5 පහක බිලක් දුන්නා දවසකට පස්සේ. ශල්‍ය කර්මය වෙනවා කියලා කිව්වෙත් නෑ. පොඩ්ඩක් ඉන්න පොඩි දණියේ පොඩි මේකක් තියෙනවා කිව්වා මොකද්ද කියලා කිව්වෙත් නෑ. ඇඳුම් මාරු කරලා අරන් ගියා ශල්‍ය කර්මය කරලා කියලා පස්සේ දැනුවත් කරා ලක්ෂ 4,5 බිලක් අතර දුන්නා. ඉතින් මේ වගේ මං හිතන්නේ ඉතාමත් අපහස්තාවයට පත් වෙනවා, ලැජ්ජාවට පත් වෙනවා පවුල් මේ වගේ බිල් ඉදිරිපත් කරපම ඔබතුමාගේ අවධානය යොමු කරනවා. ලංකාවේ යම්කිසි ක්‍රමවේදයක් ඇති කරන්න කියලා ඔබතුමා ඒ වගේම නියෝජ්‍ය ඇමතුමා කරපු කාර්යභාරයට සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් අභියෝග තියෙද්දී ඔබතුමා ඍජුව බය නැතුව මුහුණ දීම සම්බන්ධයෙන් ඔබතුමාට සුභාශිංසනය පිරිනමන මේ අවස්ථාවේදී රටේ ඉදිරි අනාගතය වෙනුවෙන්. ඒ වගේම සභාපතිතුමනි, ආනන අපනයන රෙගුලාසි යටතේ විශේෂ දෙයක් මං හිතන්නේ මේ අවස්ථාවේදී අපි කරනවා. මට ලැබිලා තියෙන තොරතුරු අනුව සභාපතිතුමනි, ලංකාවේ විදුලි සැර අහම්බෙන් විදුලි සැර වැඩිවීමෙන් විශාල ප්‍රමාණයක් මිය යනවා ගරු සභාපතිතුමනි. මේක වළක්ව ගන්න අපි ලෝකයේත් එක්ක ගත්තොත් එහෙම ලෝකේ තියෙනවට වැඩිය 12 වාරයක් වැඩියෙන් අපේ ලංකාවේ මේ විදුලි සැර වැඩිවීමෙන් අපේ අහිංසක ජනතාව නොදැනුවත්කම හේතුවෙන් මිය යනවා. ඉතින් මේක වළක්වා ගැනීම සඳහා අපේ ඉලක්කය වන්නේ මම සභාගත කරනවා ගරු සභාපතිතුමනි, අපි බොක්ස් වර්ගයේ ප්ලග්ස් වලට තමයි මං හිතන්නේ අපි යොමු වෙන්න ඉදිරි අනාගතයේදී බලාපොරොත්තු වෙන්නේ. රවුන් ප්ලග් තියෙන සියල් අපි අහෝසි කරනවා ඉදිරි අනාගතයේදී. අගෝස්තු 16න් පස්සේ නිෂ්පාදනය සහ ආනයනය අපි තහනම් කරනවා ගරු සභාපතිතුමනි, මේ මාදිලියේ මේ විදුලි උපකරණ. ඒ වගේම 2018 අගෝස්තු 16 වෙනකොට අපි 16 වෙනකන් 2018 අගෝස්තු 16 වෙනකම විකුණන්න පුළුවන් ගෙනාපුවා, නැත්නම් නිෂ්පාදනය කරපුවා. හැබැයි අවුරුද්දක් යනකොට සියල්ල වෙළඳ පොලෙන් ඉවත් කිරීමට අපි කටයුතු කරනවා. එතකොට අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි අනාගතයේදී දැනට ගරු සභාපතිතුමනි 2012 අපිට ලැබිලා තියෙන වාර්තා අනුව 180 දෙනෙක් අහිංසක ජීවිත පරිත්‍යාග වෙලා තියෙනවා මේ විදුලි සැර වැදීමෙන් මිය යාම සම්බන්ධයෙන්. ඉතින් මේ අපි කටයුත්ත මේ විශේෂයෙන්ම මේ අපි රෙගුලාසි මගින් බලාපොරොත්තු වෙනවා අලුත් රෙගුලාසි මගින් 2020 වෙනකොට මේ ප්‍රමාණය 20 දක්වා මුළු ලංකාවෙම විදුලි සැර වැදීමෙන් වැරදීමෙන් විදුලි සැර වැදීමෙන් මිය යන ප්‍රමාණය 180 ඉඳලා 20 දක්වා, ඒ කියන්නේ ජීවිත 160ක් බේරගන්න මේ රෙගුලාසිය නිසා. ඒ වගේම ගරු සභාපතිතුමනි 2015 වෙනකොට අපි මේක 77 දක්වා අපි පල්ලෙහාට යම්කිසි ආකාරයක 2015 අපි දකින්න ලැබෙනවා. ඉතින් 2020 වෙනකොට අපි මීටත් වැඩිය මේ රෙගුලාසි තුලින් බලාපොරොත්තු වෙනවා මේක 20කට වඩා අඩු ප්‍රමාණයකට 2024-25 වෙනකොට බලාපොරොත්තු වෙනවා මේ ප්‍රමාණය තවදුරටත් ඉදිරි අනාගතයේ අඩු කරගන්න. ඒ වගේම විශේෂයෙන්ම බන්දුල ගුණවර්ධන මැතිතුමා, මම හිතන්නේ බ්ලූම්බර්ග් සම්බන්ධයෙන් අපේ ලංකාවේ වෙළඳාම කිරීමේ හැකියාව සම්බන්ධයෙන් යම්කිසි සටහනක් එතුමා සඳහන් කරා. මම හිතන්නේ ඒකට පිළිතුරක් එතුමාට අනිවාර්යයෙන්ම දෙන්න ඕනේ. එතුමා හිටියා නම් හොඳයි. කෙසේ වෙතත් සභාපතිතුමනි, විශේෂයෙන්ම 2015 ජනවාරි මාසයේ ඇති වුණු වෙනසත් සමගම සරත් ෆොන්සේකා මැතිතුමාලා, අපි රාජිත මැතිතුමාලා මේ සටන් කරපු වෙනස මම හිතන්නේ අද රටේ ජනතාවට දැනෙන්න පටන් අරන් තියෙනවා. ගොඩක් ජනතාව, සාමාන්‍ය ජනතාව අපෙන් අහනවා කෝ මේ ඔබතුමාලා බලාපොරොත්තු වුණ සංවර්ධනේ තාම ආවේ නැහැ නේද කියලා. මේකේ මම හිතන්නේ මේක පැහැදිලි කිරීමක් කරන්න ඕනේ ගරු සභාපතිතුමනි. 1977 පවා අපි ආණ්ඩුව වෙනස් කරද්දී විශාල සංවර්ධනයක් 80 දශකයේ 90 දශකයේ මේ රට ලබා ගත්තා. 8.2 වගේ ප්‍රමාණයකට ආර්ථික වර්ධන වේගයක් 1980 වෙනකොට ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ඇතුළු ඒ කැබිනට්ටුවට, දක්ෂ කැබිනට්ටුවට ගෙනීමට හැකියාව ලැබුණා. මහවැලිය, ඇඟලුම් කර්මාන්තය, ජනසවිය, මේ විශේෂ මම හිතන්නේ සංවර්ධන ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් මේ රටට හඳුන්ලා දුන්නා. හැබැයි 77 පවා සභාපතිතුමනි අවුරුදු 4ක් අවුරුදු නැත්තම් මම හිතන්නේ 81 82 වගේ රාජ්‍ය ඇමතුමාලා දන්නව ඇති, මහවැලිය පටන් ගන්නත් අවුරුදු 4ක් 5ක් වගේ කාලයක් ආර්ථිකය හරි අත්‍යවශ්‍යමක් දාන්න හොඳ ෆවුන්ඩේෂන් එකක් දාන්න අවුරුදු 3ක් 4ක් වගේ කාලයක් ගියා. දැන් අත්තරම ගත්තොත් මේ ආණ්ඩුවට අවුරුදු 2ක් වගේ කාලයක් සුළුතර ආණ්ඩුවකින් අපි මේ රටේ විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය, ඒ වගේම නීතිය ස්වාධිපත්‍ය, විනිවිදභාවය, යහපාලනය කියන මේ ගුණාංග ටික කොමිෂන් 9ක් තොරතුරු දැනගැනීමේ පනත වගේ දේවල් අපි මාස 9ක් වගේ කාලයක් තුළ සුළුතර ආණ්ඩුවක් තියාගෙන කරා. ඊට පස්සේ ඒ අත්තිවාරම උඩ අපි මේ අවුරුදු 2 යනකොට ඉතා ශක්තිමත් අත්තිවාරමක් දාලා තියෙනවා. අත්තිවාරම උඩ අපිට මේ වෙනකොට ප්‍රතිඵල ලැබෙමින් පවතිනවා ගරු සභාපතිතුමනි. ඔබතුමාගේ අවධානයට යොමු කරනවා බන්දුල අපේ ගුණවර්ධන මැතිතුමා සඳහන් කරා බ්ලූම්බර්ග් වල අපි ඉතාමත් පහත තට්ටයක පවතිනවා කියලා. ඒ කතාව යම්කිසි සත්‍යතාවයක් තියෙනවා. ඒකට හේතුව තමයි විශේෂයෙන්ම මම මේ දේශපාලන වශයෙන් පහරක් ගහන්න හදනව නෙවෙයි, හිටපු ආණ්ඩුවට රාජපක්ෂ සමයේ ගරු සභාපතිතුමනි සියලු දේවල් සිදු වුණේ රාජපක්ෂ පවුල වටා. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ අකුරෙන්, නැත්නම් බැසිල් රාජපක්ෂ මහත්තයාගේ අත්සනින්, නැත්නම් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ අත්සනින්, නැත්නම් නාමල් රාජපක්ෂ, නැත්නම් යෝසිත රාජපක්ෂ, නැත්නම් චිචි රාජපක්ෂ වගේ රාජපක්ෂවරුන්ගේ අත්සනින් ඕනම ව්‍යාපෘතියක් ඒකට අවසර දීලා පටන් ගැනීමේ ශක්තිය හැකියාව තිබුණා. අපි ඒ ක්‍රමවේදය තමයි, ඒ ඒකාධිපති ක්‍රමවේදය තමයි වෙනස් කරේ ජනවාරි 8 වෙනිදා ගරු සභාපතිතුමනි. ඒ වෙනස් කරාට පස්සේ මේ සියල්ල එකලැස් කරලා එක්තැන් කරලා මේ රටේ නීතියට, ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදයට අනුව සකස් කිරීමේදී යම්කිසි කාලයක්, ඒ වගේම තිබුණු ක්‍රමවේදේ අපිට ආර්ථික වර්ධන වේගෙත් යම්කිසි අඩුපාඩුවක් දක්නට ලැබුණා. 2015 100% නැත්නම් 101% වගේ ප්‍රමාණයක්, 5.5 තිබලා 4.5% වගේ ප්‍රමාණයකට අඩුවීමක් දැක්කා. ඒ මොකද දැක්කේ? ඒ කාලේ විශේෂයෙන්ම හම්බන්තොට වරායට කොන්ක්‍රීට් විශාල ප්‍රමාණයක් යට කරලා ආදායමක් නොලැබුවත්, අවුරුද්දකට බිලියන 15ක වගේ පාඩුවක් ලැබුවත්, සල්ලි ප්‍රමාණයක් පුච්චනු ලැබුවත්, ඒවා ආර්ථික වර්ධන වේගය වශයෙන් දැක්ුවා. ඒ වගේම අනෙකුත් ව්‍යාපෘති 130 120 පගා ගහමින්, ඒ වගේම කොමිෂන් ලබා ගැනීමෙන් ඇති කරපු ඒ සියලු ව්‍යාපෘති ලාභ නොලැබුවත්, රටේ ඉදිරි අනාගතයට සංවර්ධනයට යම් දායකත්වයක් නොලැබුණත් ඒවා ආර්ථික වර්ධන වේගය වශයෙන් දැක්වුවා. ඒ හින්දා ගරු සභාපතිතුමනි, ඒ ආකාරයෙන් නොව ඉදිරි අනාගතයේ මහවැලිය, ගම්මුදාව, ඇඟලුම් කර්මාන්තය වගේ රටේ ජනතාවට ප්‍රයෝජනය ගන්න පුළුවන් විශාල ව්‍යාපෘති ප්‍රමාණයක් මේ වන අපි දියත් කරමින් පවතිනවා. ඒ තිබුණු අඩුපාඩු අපි මේ වෙනකොට මගේ නායකත්වයේ යටතේ ගරු සභාපතිතුමනි අද උදේ අපි හම්බුණා. විශේෂයෙන් ease of doing business index කියන අගය, ලංකාවේ වෙළඳාම් කිරීමේ පහසු කිරීමේ අගය, ඒක පවතින්නේ 110 වගේ ප්‍රමාණයක. චීනයේ ඉන්නවා 69, මැලේසියාවේ ඉන්නවා 23, තායිලන්තේ ඉන්නවා 43 වගේ ප්‍රමාණය. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ලංකාව 2020 වෙනකොට 70 වෙනි අංකයට ගේන්න අවුරුදු 3ක් යනකොට. ඒකේ අපි අද ඒ කටයුත්තක් වශයෙන් අද උදේ ඒකේ ටාස්ක් ෆෝස් 8ක් තියෙනවා. ඒකට සියලුම මේ ආයතන අයත් වෙනවා. ඒකට ඒ ආයතනත් එක්ක අපි කතා කරලා විශේෂයෙන්ම රේගුව, ඒ වගේම ආනයන අපනයන, ඒ වගේම අනෙකුත් UDA එක, ඒ වගේම CMC එක, මේ අදාළ සියලු ඒ ටාස්ක් ෆෝස් 8ේ නායකවරු, ඒ වගේම ඒ නියුක්ත හම්බෙලා අද අපි උදේ සාකච්ඡා පැවැත්තුවා මේ ඉලක්කය කරා අපි කොහොමද යන්නේ කියලා. ඒවා දියුණු වෙමින් පවතිනවා. ඒ සඳහා අපි රෙගුලාසි, අනපනත්, අවශ්‍ය නීති, සමාගම් පනත, මේ වගේ සියලු දේවල් අපි වෙනස් කරමින් පවතිනවා. ඉතාම හොඳ අගයකට ගේන්න බලාපොරොත්තු වන 2020 වෙනකොට ගරු සභාපතිතුමනි, ඉතා අධික වේගයෙන් සංවර්ධනය වන රටක් බවට මේක අපිට පත් කරගන්න පුළුවන්. අපි හැම වෙලේම කියනවා සංවර්ධනය වෙමින් පවතින රටක් කියලා. එහෙම නෙමෙයි. සංවර්ධිත රටක් බවට පත් කරන්න පුළුවන් අපිට අවුරුදු 7ක් 8ක් යනකොට. ඒ වගේම ගරු සභාපතිතුමනි, ඒකට හොඳ නිදසුනක් තමයි 2015-16 අපනයන 2000 මහින්ද රාජපක්ෂ මහත්තයා 2005 බාර ගන්නකොට දළදාතික නිෂ්පාදනයේ 34%ක් තිබුව අපනයන එතුමා බාර දෙනකොට 113%ක් වගේ, ඉතාමත් 121% වගේ අඩු වෙන ප්‍රමාණයක් අපිට දක්න ලැබුණා. අලුතෙන් අපි අපනයන පටන් ගත්තේ නැහැ, නිෂ්පාදන පටන් ගත්තේ නැහැ, කර්මාන්ත පටන් ගත්තේ නැහැ. පසුගිය අවුරුදු 20 ගත්තොත් ගරු සභාපතිතුමනි, අපි කිසිම දෙයක් ඇහැට පේන ඇඟට දැනෙන දෙයක් මේ රටේ නිෂ්පාදනය කරලා නැහැ. ඒ හේතුව හින්දා අපනයන නැතුව, නිෂ්පාදනය නැතුව මේ රට සංවර්ධනය කරන්න බෑ. මොකද්ද අපි කරේ? ඒ අත්තිවාරම තුලින් අපි දාලා තියෙන ඒ වැඩසටහන් තුලින් අද මේ වෙනකොට හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ අපේ කතිකාචාර්යවරු සමග, ඒ වගේම ලෝක වෙළඳ හවුල 140,000 වගේ ප්‍රමාණයක් ආධාර වශයෙන්, මේවා රාජපක්ෂ පාලනය ගත්තා වගේ ණය නෙමෙයි, රටට බර කරන දේවල් නෙමෙයි, ආධාර වශයෙන් මේ යහපාලන ආණ්ඩුව නිසා පැහැදීම තුළ අපිට ලැබලා දෙනවා අපේ ආර්ථික ප්‍රතිපත්තියත් අපනයන ප්‍රතිපත්තියත් සකස් කරන්න. ආර්ථික ප්‍රතිපත්තිය මේ වෙනකොට අපි සකස් කරලා ඉවරයි. අපනයන ප්‍රතිපත්තිය දෙසැම්බර් මාසේ වෙනකොට ඒක සකස් කරනවා. ඒ තුළ රටේ පිහිටීම, රටේ සංවේදීභාවය, රටේ භූවිෂමතාවය, රටේ දක්ෂතාවය, රටේ සාක්ෂර හැකියාව, රටේ මේ සියල්ල සැලකිල්ලට ගෙන ඉදිරි අනාගතය සඳහා ජාතික ප්‍රතිපත්තියක්, ආණ්ඩුවක ප්‍රතිපත්තියක් නෙමෙයි, පක්ෂයක ප්‍රතිපත්තියක් නෙමෙයි, ජාතික ප්‍රතිපත්තියක් අපි සකස් කරනවා. ඒකේ ප්‍රතිඵලය තමයි ගරු සභාපතිතුමනි, මේ අවුරුද්දේ 2017 මුල භාගයේ වෙනකොට 100ට මම කියන්න ඉතාමත් සන්තෝසයි, 120% වගේ ප්‍රමාණයක අපනයන වැඩිවීමක් තියෙනවා ගායන්ත ඇමතුමා. අපි 120% වගේ ප්‍රමාණයක මේ අවුරුද්ද මුල අපනයනවල තියෙනවා. 134%ක් අපේ රාජ්‍ය ඇමතුමාගේ අමාත්‍යාංශ පළවෙනියෙන්ම ධීවර අමාත්‍යාංශයේ 135%ක තියෙනවා වර්ධනයක් අපනයනේ. ඒ වගේම කෘෂිකර්මයේ තියෙනවා 117%ක්, ඒ වගේම කාර්මික තියෙනවා 107%ක්. මේවා ඔක්කොම 3 ගුණයකින් 4 ගුණයකින් වැඩි වෙනවා. ඔබතුමාගේ දිස්ත්‍රික්කයේ අපි පටන් ගන්නවා විශේෂයෙන්ම රෝජන ආයතනය අපි එකතු කරගෙන වෙළඳ කලාපයක්, කාර්මික වෙළඳ කලාපයක්. ඒ සියලු වියදම් කිරීම කරන්නේ තායිලන්තයේ රෝජන ආයතනය. ඒ ආයතනයට තියෙනවා කාර්මික වෙළඳ කලාප 7ක්. ඒ ආයතනය තායිලන්තයේ දළදාතික නිෂ්පාදනයේ 10% වගේ ප්‍රමාණයක් එම ආයතනය මගින් ඒ දායකත්වය ලබා දෙනවා. එතකොට අපේ මේ කරන කාර්යභාරය තුළින් දැනටම ඉඳන් හඳුනගෙන තියෙනවා මිලනිය ප්‍රදේශයේ අක්කර 400ක්, අක්කර 250ක්, අක්කර 150ක් වෙනම, තව අක්කර 600ක්, අක්කර 1000ක් කියලා රෝජනා සමාගම. රාජ්‍ය ඇමතුමනි, ඔබතුමා වගේම කාර්යශූරිය අපි වැඩ කරනවා. අවුරුදු 5ක් 6ක් යනවා මේව ආරම්භ කරන්න. හැබැයි දෙසැම්බර් මාසේ වෙනකොට මම අභියෝගයක් බාර ගන්න තියෙනවා අපේ අගමැතිතුමා වෙනුවෙන්. එතුමා මේ එතුමාගේ වෙන මහන්සිය සඳහා, ඒ කැපකිරීම සඳහා, ඉදිරි සංවර්ධනය සඳහා එතුමාට මේ දෙන සහයෝගයක් වශයෙන් මම ඒ අභියෝගය බාරරන් ලබන දෙසැම්බර් වෙනකොට බලාපොරොත්තු වෙනවා කර්මාන්ත 100ක් වගේ ප්‍රමාණයක් මේ රෝජනා ආයතනයේ මගින් හැම සඳම අපි ඒ නායකොත් එක්ක හම්බ වෙනවා. UDA එක, RDA එක, ඒ වගේම CB එක, වෝටර් බෝඩ් එක, මේ සියලුම සභාපතිත්ව එක්ක සාකච්ඡා කරලා, විශේෂයෙන්ම ගයන්ත ඇමතුමා, මම එතුමාට යොමු කර අපේ නිලධාරීන් දෙන්නෙක් සාමාන්‍යයෙන් ඉඩම් ටික අත්පත් කරගන්න යනවා මාස 8ක්. එතුමා මාස 2කින් අපිට ඉඩම් ටික අත්පත් කරලා දෙන්න ඒ වෙලාවේ මට අපොයින්ට්මන්ට් එකක් දීලා
පැය දෙකක් ඒ වෙනුවෙන් ගත කරලා එතුමා අවසර ලැබලා දුන්නා මට කෝල් එකක් දීලා කිව්වා මල්ලී යන්න වැඩේ කරා මාස් දෙකක් යන වෙන යනකොට අපි ඒ ඉඩම් ටික අත්පත් කරලා වැඩ කරලා දෙන්නම් කියලා. මෙන්න මේ වගේ දක්ෂ ඇමතිවරු මේ වගේ හොරකම් නොකර රට වෙනුවෙන් ඉදිරි අනාගතය වෙනුවෙන් වැඩ කරන ඇමතිවරු කීප දෙනෙක් අපිට ඉන්නවා. ඒ හින්දා ගරු සභාපතිතුමනි මේ අනුව අපිට වැඩ කරොත් මේ වගේ දක්ෂ ගාමිණී දිසානායකලා ලලිත් ඇතුළම් මුදිල්ල රංජන් විජේරත්නලා ඉදිරි අනාගතය වෙනුවෙන් අපේ පක්ෂයේ ඒ වගේම අපේ ආණ්ඩුවේ බිහි වෙලා තියෙනවා. මේ ආකාරයෙන් අපිට වැඩ කරන්න අවස්ථාව ලැබුණොත් අපි දෙසැම්බර් මාසේ වෙනකොට බලාපොරොත්තු වෙනවා 100ක් කර්මාන්ත 100ක් මම දැක්ක කොහෙද මං කියලා තියෙනවා ටොයටා සහ හොන්ඩා උනත් එන්න පුළුවන් මම දැක්ක කාටුන් එකක් දාලා තිනවා අන්න තව පචයක් ගන්නවා කියලා. මං කියන්නේ එන්න පුළුවන්. මොකද එන්න පුළුවන් කියලා කියන්නේ ටොයටා ආයතනයේ මාත් එක්ක කතා කරා හොන්ඩා ආයතනයේ මාත් එක්ක කතා කරා සීඕලා දෙන්නා මාත් එක්ක කතා කරා. මොකද්ද කිව්වේ? අපි අත්සන් කරනවා ගිවිසුමක් ඉන්දියාවත් එක්ක. ඒ ගිවිසුමේ තියෙනවා ගරු සභාපතිතුමනි අපිට වාහන අපනයනය කරන්න පුළුවන් ඉන්දියාවට තීරුබදු රහිතව ලංකාවේ අපනයනය කරන්න පුළුවන් නම් මේ අපි ඉදිකරන වෙළඳ කලාප තුළ අනිවාර්යයෙන්ම මේ ආයතන වලට අවස්ථාවක් ලැබෙනවා. ඉන්දියාවට බිලියන 1.5ක වගේ ප්‍රමාණයකට වෙළඳ පොලකට ඉන්දියාවට 7.8 ඉන්දියාවේ ආර්ථික වර්ධන වේගය එහෙමනම් විශාල මධ්‍යම පන්තියක් ඉන්දියාවේ බිහි වෙනවා. එහෙමනම් මේ මධ්‍යම පන්තියට වාහන අවශ්‍ය වෙනවා. එහෙමනම් මේ වාහන ලංකාවේ නිෂ්පාදනය කරන්න පුළුවන් වාතාවරණය අපි මේ රජයක් වශයෙන් හොරකම් නොකර ජනාධිපතිතුමා අගමැතිතුමා ඇතුළු ඒ පිරිස මේ වෙනකොට අත්විවරම දාලා තිනවා ගරු සභාපතිතුමනි. කොමිස් ඉල්ලන්නේ අපි පගා ඉල්ලන්නේ. අපි ඕනම ආයෝජකයෙක්ට කියනවා ඒ අවශ්‍ය පාසුකම් ටික අපි ලබලා දෙනවා. අපිට අවශ්‍ය කරන්නේ රැකියා බිහිකරනද රටේ ආයෝජන ගේන්න රටේ ආදායම් වැඩි කරන්න ඇමරිකාන් ඩොලර් අපිට ගෙනලා දෙන්න අපි අපේ සහයෝගය ලබා දෙනවා. ඒ වගේම ගරු සභාපතිතුමනි මම සදාන් කරන්න පුළුවන් මම සභාගත කරනවා නොයෙකුත් අංශ දීවර කර්මාන්තය ඒ වගේම අනිකුත් අංශවල සංවර්ධනයේ වර්ධනය දක්වනවා මේ අවුරුද්දේ මුල භාගයේ මම පිළිගන්නවා 15,000 අඩුවීමක් ඇති වුණා. ඒ අත්විවරම දාද්දී අපිට ඒ අඩුවීම ඇති වුණා. හැබැයි 17 වෙනකොට ගරු ඇමතුමනි රාජ්‍ය ඇමතුමනි අපි අපේ සංවර්ධනය පටන් ගන්න තියෙනවා. එhmenan ඉදිරි අනාගතයේ වෙනකොට කළුතර මිලනිය ප්‍රදේශයේ පමණක් නෙමෙයි අපි බලාපොරොත්තු වෙනවා හම්බන්තොට අක්කර 3000ක් මොණ්ඩරාගල අක්කර 7000ක් ගාල්ල අක්කර 2000ක් මාතර අක්කර 2000ක් කළුතර අක්කර 1500ක් කුරුණෑගල අක්කර 1500ක් මහනුවර අක්කර 2000ක් මේ ආකාරයෙන් උතුරු නැගෙනහිර තව අක්කර ප්‍රමාණයක් විශාල ප්‍රමාණයක් අවුරුදු 3ක් 4ක් යනකොට නවවි මන්ත්‍රීතුමනි අපි බලාපොරොත්තු වෙනවා විශාල ව්‍යාපෘති ප්‍රමාණයක් මේ රටේ ආරම්භ කරන්න. ඒ වගේම LNG අපිට ටර්මිනල් දෙකක් ඒ වගේම LNG රිෆයිනරි දෙකක් ඒ වගේම සුගර් රිෆයිනරි එකක් තෙල් පිරි පහදුවක් සීනි පිරි පහදුවක් සිමෙන්ති කර්මාන්ත දෙකක් මේ වෙනකොට අපිට අවුරුදු දෙකක් තුනක් යනකොට ස්ථාපනය කරන්න අපි කටයුතු කරනවා. හැබැයි මේවා පගා අරන් නෙමෙයි කොමිස් මුදල් අරන් නෙමෙයි. ඒ වගේම මැටිතල පහසුකම් මානුවරට ත්‍රිකුණාමලයට යාපනයට කොළඹ යාකරන සැහැල්ලු රේල්ලු 10ක් කැලණියේ ඉඳලා කොළඹ මැදට එන පාරක් ආසුඩින් එන වරාය මැදින් එන පාරක් බොරැල්ල සිට කඩුවෙලට එන තව ආසුඩින් එන පාරක් මේ සියල්ල අපි දිනු කරන්න බලාපොරොත්තු වෙනවා. මේ යටිතල පහසුකම් එක්ක ගරු සභාපතිතුමනි සංචාරක ව්‍යාපාරේ ඒ වගේම දීවර කර්මාන්තය ඇතුළු විශාල කර්මාන්ත ප්‍රමාණයක් මේ රටේ ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ගරු සභාපතිතුමනි අපි කියන්න කැමැති මේ අවුරුදු 3 ඉදිරි අවුරුදු 3 අපිට ඉතා වැදගත් අවුරුදු 3ක්. මේ ඉදිරි රනිල් වික්‍රමසිංහ මැතිතුමා බලාපොරොත්තු වෙන ආකාරයේ සංවර්ධන ඇති කරලා අපි කර්මාන්ත පුරයක් බවට අපි මේක පත් කරනවා. ආසියාවේ ගේට්ටුව බවට විශේෂයෙන්ම චීනය ඉන්දියාව පකිස්තානය ඒ වගේම තායිලන්තය මැලේසියාව සිංගප්පූරුව සමග අපි ගිවිසුම් අත්සන් කරලා බිලියන 4.5ක් වගේ ප්‍රමාණයක් අපේ රට වටා අපි වෙළඳ පොලක් විවෘත කරනවා. තව අපි මාස 6ක් 7ක් යනකොට එහෙම වෙනකොට තීරුබදු රහිතව අපිට GSP සහනය තියෙනවා. යුරෝපයට තීරුබදු රහිතව බාණ්ඩ අපනයනය කරන්න ඒ වගේම තව බිලියන 4.5කට අපිට වෙළඳ පොලක් විවෘත වෙනවා තීරුබදු රහිතව අපේ බාණ්ඩ 7000ක 6000ක වගේ ප්‍රමාණයක් ගලපපත් වී මන්ත්‍රීතුමනි අපිට සහයෝගය ලබා දෙන්න ජනතා විමුක්ති පෙරමුණ ඔබතුමාලා අපි යම් දෙයක් හොඳ දෙයක් කරනවා මම දන්නවා ඒකේ සහයෝගය අපිට ලැබෙයි කියලා. ඒ හින්දා මෙවැනි අපිට වෙළඳ පොලක් ඇති කරනකොට ආසියාවේ දොරටුව බවට ලංකාව පත් වෙනවා. ඒ පත් වෙනකොට අපිට පුළුවන් ලංකාවේ නිෂ්පාදිත ආර්ථිකයක් කරා අරන් යන්න. අවුරුදු 20ක් අපිට කරන්න බැරි වුණ දේ හැට්ට කට්ට කොණ්ඩ කට්ට ඔබතුමාගේ ෂර්ට් එක කණ්ණාඩි දෙක මේ සියල්ල අපි ලංකාව ඉදිරි අනාගතේ නිෂ්පාදනය කරන්න වග බලා ගත යුතුයි. එහෙමනම් ඒ ආරම්භ කරන අපිට කිව්වා මන්තුමාලා කිව්වා කළුතර ප්‍රදේශයේ ආරම්භ කරන තැන අපිට ඖෂධ නිෂ්පාදනය කරන අවස්ථාව ලැබලා දෙන්න කියලා. අපි ලැබලා දෙනවා. ඖෂධ පමණක් නෙමෙයි සියලුම මේ රටේ පාවිච්චි කරන්න පුළුවන් ගෑස් කුකර් ඒ අදාළ සියලුම විද්‍යුත් උපකරණ ලංකාවේ නිෂ්පාදනය කරන්න අපි ඉදිරි අනාගතයේදී කටයුතු කරනවා. එහෙම කරනකොට ඉතාමත් සාර්ථක උපාලි විජේවර්ධන මහත්තයා 70 80 දී පටන් ගත්තු ඒ දර්ශනය ෆියට් කාර් එක යුනික් රේඩියෝ එක ඒ අපිට බැරි වුණ දේ අවුරුදු 20ක් එක්සත් ජාතිපක්ෂ අපිට බැරි වුණොත් ඒ කාර්යභාරය ඉදිරි අනාගතයේදී අපි රටේ ඉදිරි ගමන සඳහා අවුරුදු 7ක් යනකොට අපි මැලේසියාව තායිලන්තය හා ආසන්න ප්‍රමාණයට මේ රට ඉදිරි අද අනාගතය අරන් යනවා විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ මැතිතුමාට 2001 දී ආණ්ඩුවක් ලැබුණා ඍණ 1.5 තිබූ ආර්ථිකය 6.8 එතුමා ගෙනාවා හැබැයි එදින බිලියන 4.5ක් අපිට ආධාර ප්‍රමාණයක් පිටරටින් ලැබෙන අවස්ථාවක ආණ්ඩුව විසිරුවා හැරියා නැවත ඒ අපිට අවාසනාවන්ත ඉරණ මත වෙන්නේ නැහැ ගරු සභාපතිතුමනි ශක්තිමත් ආණ්ඩුවක් ඉන්නවා සංධානගත ආණ්ඩුවක් ඉන්නවා මේ රටේ ජාතික ප්‍රශ්නේ විස්තලා ඒ වගේ මේ රට ඉදිරි ගමන ඉදිරි අනාගතය ඒ සම්බන්ධයෙන් විශේෂයෙන්ම සංවර්ධනය ඒ කියන තේමාව යටතේ 7.2 8.5ක වගේ සංවර්ධන වේගයක් අපි අවුරුදු 3ක් යනකොට අත්පත් කරගන්නවා ඒ වෙනකොට අපිට පුළුවන් රටේ ජනතාවට ඉදිරිපත් කරලා නැවත වරක් එක්සත් ජාතික පක්ෂය ඇතුළු ඒ රජයකට ඔබතුමාලාගේ අවස්ථාව ලබා දෙනවා රට ඉදිරියට අරන් යන්න ජයා ජයවර්ධන මහත්තයලා ගාමිණී දිසානායක ලලිත් ඇදුම්ලා පටන් ගත්ත ඒ දේ අපි ඉදිරි අනාගතයේදී ගායන්ත කරුණාතිගල සුජීව සේනසිංහලා ඇතුළු මේ පිරිස ඉදිරි අනාගත සභේ අපි අරන් යනවා කියමින් මගේ වචන සුවපවසන් කරනවා බොහොම ස්තුතියි
බොහොම ස්තුති ගරු එතුමා